Tudo bom, não sei, cara. Allah hera andeliyek neti bavte mama saakshi daran nemi. Muhammad Tuma, when Mahansi gave duty out about it, Mamasashi Darami. Allah hera venat deri kenek neta. කාරුණික අතිදයාවන්ත සරවලධාරී එකවදි වැඳු අල්ලාහ් සුබ්හාන තාලාගේ නාමයෙන් ප්‍රයාදර සොයුර ප්‍රයාදර සොයුරිය සාමි සහ දෙවියන් වහන්සේගේ සිල් වරප සඳහා ආශිර්වාදයන් ඔබ සැම සමග පවතිවා. අද අප ඔබ සැම සමග ඉස්ලාම්හි තේරුම කෙනෙක්දැයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙලොව පවතින ආගම් සියල්ලක්ම හැඳින්වෙන්නේ එක්කෝ එහි වක්තවරයාගේ නාමේ නැත්නම් ඒ ජනිත වූ සමාජයේ හෝ ජාතියේ නාමයෙන්. විරසුලක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධ බැවින් ක්‍රිස්තියානි ආගම එනමින් ව්‍යවහාර වේ. ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධත්වය හා සම්බන්ධව පවත්න බැවින් බුද්ධ ආගම එනමින් ව්‍යවහාර වේ. සරත්‍රිස ආගම වූ කලී ඒ ස්ථාපනය කළා වූ සොරොස්තරතුමාගේ නම හා සම්බන්ධව ඇත. තවද යුදියා රටේ යුදා ගෝත්‍රයේ සම්භාවයේ ලක් නිසා යුදෙව් දහම එනමින් හැඳින්වේ. සිසු ආගම්ද ව්‍යවහාරයට පත්ව ඇත්තේ මෙරයිනි. එහෙත් ඉස්ලාම් වෙන නම එමදු සත්‍යයකින් ඇති වුවක් නොවේ. ඊට හේතුව ඉස්ලාමය කිසියම් නිශ්චිත පුද්ගලයෙකු පිරිසක් හා සමාජයක් සඳහා පමණක් සීමා නොවීමයි. මෙය මිනිස් කල්පිතයකින් ජනිත වූවක් නොවේ. ඉස්ලාමය විශ්ව ධර්මයකි. මිනිස් සිස්සතන් තුළ ඉස්ලාමීය වූ යහපත් ගුණදහම් අදහස් ඇතිකොට ඒවා වැඩිදියුණු කිරීම මෙහි පරමාර්ථය වේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉස්ලාම් යන්නේ එහි ගුණය පිළිබිඹු කෙරේ. මේ ගුණය පිහිටා ඇත්තා කවර වර්ගයකට සමාජයකට ජාතියකට හෝ ගෝත්‍රයකට අයත් වූවද ඔහු මුස්ලිමෙකි. සූතෝ කුරානී එන මුස්ලිමුන්ගේ දිව්‍ය ග්‍රන්ථයෙහි දැක්වෙන පරිදි සෑම අවධියකදීම සෑම ජන කොට්ටාසයක් අතරම මේ මහඟු ගුණාංගයන්ගෙන් සමන්විත වූ මන සිල්වත් ජනතාවක් විසූ බව පෙන්නේ. ඔවුහු කවදත් මුස්ලිම් වූහ, කවදත් මුස්ලිමුන් වශයෙන්ම වෙසෙති. මෙහිදී ප්‍රශ්නයක් මතුවේ, ඉස්ලාමයන්ෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිරන් පුද්ගලයෙක්ද? ඉස්ලාම් යනු අරාබි පදයකි. ආවනත වීම, යටහත් වීම හෝ කීකර වීමය ජනාදි අරුත් එහි ගැබ්වේ. ආගමක් වශයෙන් ඉස්ලාම් අල්ලාහට මුළුමනින්ම අවනත වන ලෙස කීකරු වන ලෙස අපට දේශනා කර සිටී. මේ ඉස්ලාම් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය. ඉස්ලාම් යන්නේ තවත් සමාන අර්ථයක් සාමයයි. ශාරීරික හා මානසික වශයෙන් සැබෑ සාමය ශාන්තියක් ලබා ගත හැක්කේ අල්ලාහට අවනත වීමෙන් හා කීකරු වීමෙන් පමණි. එමඟ සුරච ජීවිතයකින් චෛතසික සාමය ඇතිවේ. සමාජීය සාමයද ඉඳුරා තහවුරු වේ. අප වසර මේ විශ්වය එක්තරා ක්‍රමවත් සැලැස්මක් අනුව ක්‍රියාත්මක වන බව නොරහසකි. සක්වල පවත්වා සෑම දේකම එක්තරා න්‍යායක් පිළිවෙලක් දක්කරට ඇත. සෑම වස්තුවක්ම විශිෂ්ට නිර්මාණයකින් යුක්තව අගනා සැකස්මක් සහිත සංකීර්ණ උත්තරීතර විලසකින් ක්‍රියාත්මක වේ. ඊරසඳ තාරකාමෙන්ම ආකාශ වස්තුන් සියල්ලක්ම ආදිම ආකාරයකින් සාමූහික ප්‍රයත්නකින් ඒකාබද්ධව ඇත. ඒ සියල්ලක්ම නොවෙනස් කළ හැකි කාර්ය නියමයකට යටත්ව පවතී. ඒවායේ අක්ෂ, පතය අංශු මාත්‍රයකින් හෝ වෙනස් නොවේ. පෘථිවිය සිය අක්ෂය වටා භ්‍රමණය වන අතරම ඊටෙහි පතයේ හිරු වටා සූක්ෂම ලෙස කරකැවි. මෙනයින්ම පරමාණුවක් වටා කැරකෙන කුඩා ඉලෙක්ට්‍රෝනයේ සිට දැවැන්ත මන්දරාකිනිය දක්වා වූ වස්තු සියල්ලක්ම ඒවාට හිමි නියාමයට අවනතව ක්‍රියාත්මක වේ. වස්තු ශක්තිය හා ජීවය යනදී සියල්ලම තමන්ට හිමි න්‍යායට අවනතව වැඩි වෙනස් වී ජීවත් වී විනාශ වන්නේය. මනුෂ්‍ය ලෝකේ පවත්න ස්වභාවික න්‍යායන්ද ඉන්ද්‍රා චමත්කාර ජනකය. මිනිසාගේ ජන්මය වර්ධනය හා ජීවිතයද මුළුමනින්ම ජීව විද්‍යාත්මක නියාමවලින් පලනේ පාලනය වේ. කුඩා පතකයක සිට හෘද වස්තුව මොළයන ආදී සියලු කායික ඉන්ද්‍රියන් ඒවා තම සුවිශේෂ වූ නියමයන්ගෙන් පාලනය වේ. ලොහුඩින් පවසතොත් අපට අයත් රැත්තේ නියමයකට ධර්මතාවයකට අවලත විශ්වයකි. ඒ තුළ පවත්නා සෑම දෙයක්ම තමන් තම ආවේනික වූ න්‍යාය ධර්මය පිළිබඳී. ඉතා කුඩා දූවිලි අංශුවේ සිට ඈත අභ්‍යවකාශයේ දිලෙන නිහාරිකාව එනම් ගැලක්සිය දක්වා විශ්වත් මණ්ඩලයේ සෑම දෙයක්ම පාලනය කරන ඒසා බලගත් න්‍යාය ධර්මය විශ්වයේ මැවුම්කරු පාලකය හා ආරක්ෂකයා වූ සර්වධාරී අල්ලාහ්ගේ බල මහිමය වේ. මවුන් ලැබූ සියල්ලක්ම අල්ලාහ්ගේ නියමයට අවනත බැවින් මුළු විශ්වත් මණ්ඩලයම ඉස්ලාම් වේ. ඒ ඉස්ලාම් වෙන්නේ අල්ලාහට කීකරු වීම ආවනත වීම අදහස් කරන බැවිනි. මේ අයුරින් ඉර සඳ තාරකා පොළව හා නිහාරිකාද ඉස්ලාමිය, තවද වාතය ජලය තාපය ගස් ගල් හා සිවුපාවුන්ද මුස්ලිම් වේ. අල්ලාහගේ න්‍යායන්ට යටත් කීකරුව පවත්නා බැවින් මෙලදි සියල්ලම මෙලයි ඉස්ලාම් වේ. අල්ලාහ් නොඅදහන පුද්ගලයෙකු අල්ලාහ් හැර අන් කිසිවකට හුද සත්කාර කළ ඔහුගේ ශාරීරික අවයවන්ගේ පැවැත්ම ක්‍රියාකාරීත්වය ගැන සැලකන කල්හි ඔහුද මුස්ලිම්ය. කල්ල අවස්ථාවේ සිට මරණයට පත්ව පසහා මුසුවන තාක් කල් ඔහුගේ කායික පතක පේශි බඳු සෑම ඉන්ද්‍රියක්ම අල්ලාහ් විසින් විවිධාකාර ලෙස නිර්ණය කළා වූ න්‍යාය ධර්මයට අනුකූලව ක්‍රියාත්මක වන හේයින් ඔහුගේ මුළුමහත්ම ජීවිතයේම ඉස්ලාමිය. සෝකීය මුලාව නිසා අල්ලාහට පිටුපෑවත් බහුතේව විශ්වාසයකින් යුතුව කතා කළත් ඔහුගේ දිවව පවා ස්වභාවයෙන්ම මුස්ලිමිය. අල්ලාහට පිටුපා අන් කිසිවකට පහත් කරන ඔහුගේ සිරස පවා මුස්ලිමිය. සැබෑ දැනුමින් තොර වූවද සෙස්සන්ට දයාලුකම්පාව හා ගරුසරු දක්වන ඔහුගේ හෘද වස්තුවද පිහිටීමෙන් හා පැවැත්මෙන් මුස්ලිම්ය. ඒ සියල්ලක්ම දිව්‍ය න්‍යායින්ට කීකරුය. දිව්‍ය න්‍යායන්ට පමණක් අවනතව ඒවායි පාලනය වෙමින් ක්‍රියාත්මක වේ. මෙය මිනිසාගේ හා විශ්වයේ යථා තත්වයයි. මෙය අන් ලෙසකින් විමසා බලමු. මිනිසා එකිනෙකාට වෙනස් වූ දෙයාකාර ස්වභාවය මිනිසා එකිනෙකාට වෙනස් වූ දෙයාකාර ස්වභාවයන්ගෙන් යුක්ත වේ. ඉන් එකකදී බොහෝ ඉඳුරා දීපමය පාලනයට යටත්ව සිටි. එයින් ඔබට අඟලකුද සෙලවිය නැකිය. කවර ක්‍රමයකින් හෝ අන්දමකින් හෝ මොහුට එයින් ඉවත් විය නැකිය. ඇත්තෙන්ම සිසු ජීවීන් මෙන් මොහුද සපුරා ස්වභාව ධර්මයේ ග්‍රහණයට හසු වී සිටි. ඒ අනුව හැසිරීමට බැඳී සිටි. මොහුගේ ස්වභාවයේ තවත් පැත්තක් ඇත. ඒ අනකක්ය. මෙහිදී ඔහුට විමර්ශන බුද්ධිය හා ඥානය දායදේ වශයෙන් ලැබී ඇත. සිතාමතා බැලීමට හා තීරණයක් ගැනීමට තෝරා බේරා ගැනීමට හෝ ඉවත නෑමට පිළිගැනීමට හෝ පිළිකෙව් කිරීමට බලය ඇත. තමන් විසින් තෝරා ගන්න ලබන අන්දමේ දිලිපෑස්මක් ගෙන යාමට ඔහුට නිදහස ඇත. සුවකීය අභිමතයේ පරිදි ඕනෑම ආගමක් වැළඳගත හැකිය. ඕනෑම අන්දමක දිවිතාත්මක් පුරුදු පුහුණු කරගත හැකිය. සුවකීය චර්යා ධර්මය සකස් කරගත හැකිය. නැත්නම් අනුන් විසින් දියුණු කළ පැවැත්මක් අනුගමනය කළ හැකිය. සිය මනාපය පරිදි සුවකීය ප්‍රාත්ම සකසාගත හැකිය. සසු ජීවීන්ට මෙන්නව මිනිසාට චින්තන නිදහස මෙන්ම තෝරා බේරා ගැනීම හා ක්‍රියා කිරීමේ නිදහසද ඇත. මිනිස් දිවියක් තුළ මේ දෙවිධ ස්වභාවයක්ම මිශ්‍රව පවතී.
පළමු ස්වභාවයේදී මිනිසා සිසු ජීවින්ෙන් ජන්මෙන් මුස්ලිම් විය. මුස්ලිමෙකු වීමට අනිවාර්යයෙන්ම සිදුව ඇත. දෙවන ස්වභාවය ගැන සැලකීමේදී මුස්ලිමෙකු වීමට හෝ නොවීමට ඔහුට නිදහස ඇත. මෙහිදී තෝරා ගැනීම නිදහස ඔහුට ලැබී ඇත. මේකේ නිදහස පවත්වා ගැනීමේදී මිනිස් වර්ගය කොටස් දෙකකට බෙදෙයි. කොටසක් අල්ලා අදහති. අනෙක් පිරිස අල්ලා නොනදහති. අනෙක් පිරිස අල්ලා නොනදහති. සූකිය මෞංකරු අල්ලා හැඳින ගන්න ඔහු සූකිය ස්වාමිය වශයෙන් පිළිගනි. අවන්කල සහ මුළුමනින්ම අල්ලාගේ න්‍යායන්ට අලසකට අවනත වේ. සූකිය පෞද්ගලික හා සමාජික ජීවිතය හැඩගස්වා ගැනීම පිණිස අල්ලා අනාවරණය කළා වූ විනයමාලාවන් පිළිපදිමින් පූර්ණ මුස්ලිමෙකු වේ. තමන්ට ලැබුණු තෝරා ගැනීම හැකියාව හා නිදහස හේතු කොටගෙන අල්ලාහට කීකරු වීමට තීරණය කිරීම නිසා මොහු ඉස්ලාමී පූර්ණභාවය හිමි කරගත්තා කිව හැකිය. දැන් මොහුගේ සමස්ත ජීවිතයම අල්ලාහට අවනත වූවක් වේ. මොහුගේ පෞරුෂත්වයේ ගැටුමක් නැත. මොහු පූර්ණ මුස්ලිමෙකි. අල්ලාහ දුන් ඉස්ලාමයේ පරමාර්ථයට මුළුමනින්ම ආත්ම අවනත භාවය දක්වූ බැවින් මොහුගේ ඉස්ලාමීය බවද සම්පූර්ණ වේ. මොළදී හැඟුමකින් තොරව අල්ලාහට කීකරු වූ දැන් හැඟුම් වරව අල්ලාහට අවනත වෙයි. මොළදී සිතා නොබලා අල්ලාහට සිරස දැමූ මොහු දැන් සිතා මතා කැමැත්තෙන්ම සුවචත්ව කීකරු වෙයි. සිත් හැදෑරීමට හා දැනුම ලබා ගැනීමට තමන්ට හැකියාව ලබා දුන් අල්ලාහ සිය ස්වාමිය වශයෙන් පිළිගැනීම නිසා මොහුට දැන් නැත්තේ සැබෑ නියම දැනුවකි. තමන්ට සිතිමි හා ගැටලු විසඳීමේ හැකියාව දුන් අල්ලාහට ඉඳුරා කීකරු වීමට හිතාගත් බැවින් දැන් මොහුගේ ප්‍රඥාවද සම්පූර්ණය. කතා කිරීමේ හැකියාව දුන් අල්ලාහගේ ගුණ ගායනා කරන බැවින් දැන් මොහුගේ දිවද සත්‍ය ගරුකය. සිතාමතා හෝ නිරයාසයෙන් මොහුගේ ජීවිතේ සෑම අංගයක්ම අංශයක්ම විශ්වනායක එකම අල්ලාහගේ න්‍යාය පද්ධතියට කීකරු බැවින් මොහුගේ මුළුමහත් ජීවිතයම දැන් සත්‍යයෙන් පිරී පවතී. මුළු විශ්වත් මණ්ඩලය විසින්ම අදහනු ලබන අල්ලාහට මොහුද භක්තිමත් බැවින් මොහු හා විශ්වය අතර බැඳියාවක් ඇති විය. මෙබඳු නිසා අල්ලාහගේ මිහිපිට ඛලීෆා එනම් නියෝජිතයා වේ. මොළොම ඇත්තේ මොහු වෙනුවෙන් මොහු අල්ලාහ වෙනුවෙන් සිටි. මුලින් සදහන් වුණු මිනිසාද හාත් පසින්ම වූ වෙනස් වූ වෙනත් මිනිසෙක්ද සිටි. මොහුද උපත ලැබුවේ මුස්ලිමෙකු වශයෙන්. මුළු ජීවිත කාලයම හැඟුම් විරහිත මුස්ලිමෙකු වශයෙන් ගත වුවත් සිය අද ප්‍රතිහා වැරුම්කරු වූ දැනගැනීම පිණිස සී බුද්ධි හා ප්‍රඥාව නොයද වූ හෙයින් හා තෝරා බේරා ගැනීම නිදහස වරදවා භාවිතා කළ බැවින් මොහු අල්ලාහට අවනත නොවී සිටි. එබඳු මිනිසා කාෆිර වේ. එනම් අල්ලාහ නැතැයි ප්‍රතික්ෂේප කරන්නේ වේ. දෙවන් වහන්සේ කෙරෙක් නැතැයි ප්‍රතික්ෂේප කරන්නේ වේ. කුෆර් යන පදාර්ථය සංගවීම මුවා කිරීම වසන් කිරීම යන්නයි. අල්ලාහ නැතැයි පවසන්නේ කුෆර් හෙවත් සලවන්නාය. මොහු උපතින් ස්වභාවයෙන් ඉස්ලාම් වූ නොසදහව බව නිසා මෙසේ සගවන්නේ මොහුගේ සිරුරේ සෑම පේශියක්ම නහරයක්ම අල්ලාහට අවනතව ක්‍රියා කරන බැවිනි. ඒ සජීවී හා අජීවී වූ සෑම අංශුවක්ම ඒවාට නිශ්චිත කාර්යයන්හි නියැලෙමින් අල්ලාහට අවනතව ඉටුකම් කොටස ඉටු කරන බැවිනි. ඒත් මිනිසාගේ අපහැදිලි දර්ශනී හා අව්‍යක්ත ඥානී නිසා මේ සත්‍ය මොහොත නොපෙනී තමන්ගේම ස්වභාවය දැසර නොපෙනී මේ නිසා ඊට ඉදුරක් පැහැදිලි ලෙස ඔහු සිතයි ක්‍රියා කරයි. යථා තත්ත්වය මොහුගෙන් ඈත් වේ. මොහු අන්ධකාරය තුල අතරමං වී සිටි. මෙය කුෆර් ඒ ස්වභාවයයි. කුෆර් බව බෝඩකමේ ස්වරූපයකි. මෝහයේ මුලාවේ මුලද එයයි. සර්ව ලෝකනාථ නිර්මාතෘවර අල්ලාහ ගැන නොදැන සිටීමට වඩා මුලාවක් තවත් ඇද්ද? මිනිසා සබාදාමේ මාරු ක්‍රියාදාමේ දෙස මෙත්සෙලයි. එය නොනැවතී අනවරතව ක්‍රියාත්මක වේ. ඒ විශිෂ්ට මෝස්තරය සක්සුදක්සේ පැහැදිලිය. සම්භාවයේ සුළමුල විද්‍යාමානය ඒ සුවිශාල ක්‍රියාවලිය දකින මුහු එහි නිර්මාතෘරය හා මේහවන්නා කවරුපු දැයි නොදර සිටි. මිනිසා සුව කියය ශරිරය ගැන දනි. එහි ඇති කදිම අවයව නිර්මාණය හා ඒවායේ අපි විශිෂ්ට පැත්ම හා අවසානයද ඔහුට පෙනේ. එකී යන්ත්‍රය සැලසුම් කර යාන්ත්‍රික ශිල්පයා ගැන ඔහුට තේරුමක් නැත. එකේ විශිෂ්ට සප්‍රාණික යන්ත්‍රය අප්‍රාණික මූලද්‍රව්‍යයන් වූ කාබන්, කැල්සියම්, සෝඩියම් යනාදියෙන් නිර්මාණය කළා වූ විශ්වකර්ම නිර්මාතෘරය ගැන ඔහුට අවබෝධයක් නැත. විශ්වත් මණ්ඩලයේ විශිෂ්ට සැලැස්මද ඔහුට දිස්වේ. එහෙත් එහි පසුබිමේ සිට මහා සැලසුම් කරුවා දැකීමට මිනිසා පෝසත් වේ. විශ්වයේ විශිෂ්ට හා සාමූහික අනුබද්ධිත ක්‍රියාකාරීත්වයද පෙනේ. එහි ආධිකත්වරයා කවුරුදැයි මොහුට නොපෙනේ. තමන් අවට පරිසරයේ පවත්නා විද්‍යාත්මක හා බුද්ධිමය වූද යාන්ත්‍රික හා ගණිතමය වූද සැලැස්මක් අගයක් සහිත කදිම පිහිටීමක් මිනිසාට පෙනේ. එහෙත් ඒ අර්ථාන්විත විශ්ය පණගැන් වූ පුරෝගාමයා දැක්ගත නොහැකි අන්දමට සිය දෑස් පියවාගෙන සිටි. සිය දෙනෙක් අනකරගත්තෙකුට මේසා මහඟු විසිතුරු සත්‍යයක් ගැන අවබෝධයක් ලබාගත නොහැකි. සත්‍යයේ සියුම් ඥානය හා අවබෝධයත් එබන්දෙකුට හෙළි වේද. වැරදි පටන් ගැන්මකින් නිවැරදි ඉලක්කයකට ළඟා විය හැකිද? යථාබෝධය පිණිස කර්ම සොයා ගැනීමට බොහෝ අපෝසත්ය බොහෝට නිසිමක වැසී ඇත. විද්‍යා හා කලාවන්දී බොහෝගේ වෑයම කුවක්කුවත් සත්‍යලෝකයේ හා ඥානාලෝකය ලබා ගැන්මට අසමත් වන්නේය. බොහෝ අඳුරේ අතපතකාමී මං මුලාව දඟලන්නේය. එපමණක් නොවේ, කුසර් බව, පීඩාව, දරුණුම පීඩාව එයයි. පීඩාව යනු කුමක්ද? ශක්තියක් නැත්නම් බලවේගයක් අනිසි ලෙස කුරු ලෙස පරිහරණය කිරීම පීඩාව වේ. යමක් අනිසි ලෙස එය පියවි ස්වභාවයට පටහැනිව ක්‍රියාකර වීමට බලපෑම් කරන්නේ නම් එය පීඩාවකි. විශ්වත් මණ්ඩලයේ පීති සියල්ලක්ම ඒ නිර්මාතෘරයා වූ අල්ලාට අවනත බව අපි හිතින් අවනත වීමෙහිවත් ඉතා ලුහුඩින් පවසනවා නම් අල්ලාගේ පරමාර්ථයට හා න්‍යාය ධර්මයට එකඟව මුස්ලිමෙකු වීම ස්වභාවික පීඩීමයි. මෙහිලා අල්ලා විසින් මිනිසාට බලය පවරා ඇත. ඒ වායේ ස්වභාවයෙන්ම අල්ලාගේ මනාපයට අනුකූලව විනා අන් ලෙසකින් භාවිතා නොකළ යුතු වීම මිනිසාට පැවරිය යුතුකමයි. ඒ කිසියෙකු අල්ලාට අකීකරුව කුෆර් දෙසට හැරෙන්නේ නම් ඔහු බලවත් අසාධාරණයක් කරන්නේ වේ. හේතුව ඒකේ සෑම ශාරීරික මානසික බලයක්ම සුබාදාමට පටහැනිව ඉදා යදවමින් බොහෝ අකීකරු වීමයි. අල්ලා හැර අන් වස්තුන්ට සිරස නමයි. අන් වස්තුන් කෙරේ ආදරය, කරුණාව, දයාව හා බිය ඇති කර ගැනීමට පෙළඹේ. මේ ක්‍රියාව සිරසේ හා හදවතේ ස්වභාවික ලැබියාවට හාත්පසින්ම විරෝධීය. මිනිසා සුවකීය ශක්තිය හා බලය අල්ලාගේ මනාපයට එරෙහිව යොදවමි. මෙනයි දරදරු රාජ්‍යයක් ගොඩනගයි. මෙදයි දරදරු රාජ්‍යයක් ගොඩනගයි. ගොඩමගුවේ සියලු සහජ ශක්තිය යුක්තියට හා ස්වභාවදාමට එරෙහිව යොදවයි. සියලු යට පවත්න සියල්ල වැරදි ලෙස පරිහරණය කරයි. මෙවන් සූරාකන්නක විසින් මීට වඩා අසාධාරණයක්, පීඩාව, අපරාධයක් හෝ ගුණමක ක්‍රියාවක් කළ හැකිද? කුෆර් බව පීඩාවක් පමණක් නොවේ. අල්ලාහට එරෙහිව දියත් කරන කැලැල්ලකි, කළ ගුණ නැසීමකි, පක්ෂග්‍රාහී භාවයකි. හොඳයි, මිනිසාගේ යථා තත්ත්වය කුමක්ද? ඔහුට ඇති ශක්තිය බලය කවරේද? සුවකීය මනසේ හදවතේ ප්‍රාණේ හෝ සිරුරේ සිසු අවයවදී නිෂ්පාදකයා මිනිසාමද? නොයසේ නම් ඒවා අල්ලාගේ නිර්මාණයක්ද? විශ්වය හා එතුළ පවත්නා සියල්ල බැව්වේ මිනිසාද? නැත්නම් අල්ලාද? සියලු බලශක්තිය මිනිස් යහපත පිණිස සැකසුවේ මිනිසාද නොවේසේ නම් අල්ලාද සියල්ලක්ම අල්ලා විසින්ම මවන ලැබුවේ නම් ඒවා අයත් වන්නේ කාටද ඒවායේ නියම උරුමකාරයා කවුද නීත්‍ය අනුකූල පාලකයා කවුද සැබවින්ම අල්ලා මිස අන් කෙනෙක් නොවේ යවුම් කරුවා ස්වාමිය හා පාලකයා අල්ලාම වන්නේ නම් ඔහුගේ පරමාර්ථය ඔහුගේ පරමාර්ථයට එරෙහිව ඒවා පරිහරණය කරන්නාද වැඩිමනක් කැරණි කරුවෙක් සිටිය හැකිද අල්ලාට එරෙහිව සිතමින් ඔහුට එරෙහිව විවිධ අංශවල සිතුවිලි මෙහෙවන්නා වූ මිනිසාට වඩා කැරණි කරුවෙකු සිටීද ස්වාමියා පාවා දෙන සේවකයා ගුණමකයෙකු ලෙස පිළිගුල් කරමු රජයට අපක්ෂපාතී රාජ්‍ය නිලධාරියෙකුට රාජ්‍ය ද්‍රෝහියෙකු යැයි පවසමු තමන්ට උපකාරයක් කළ කෙනෙකුට වංචා කරන මිනිසා හෙලා දැකීමට පසුබට නොයමු එසේනම් කුෆර් බවින් එනම් අවිශ්වාසවන්තකමින් කරන ගුණමකු වීමට ද්‍රෝහී වීමට හා වංචනික වීමට සමාන දෙයක් තවත් ඇද්ද හොඳයි සෑම බලයකම බල කලයකම සැබෑ කාරකය කුමක්ද සෑම වස්තුවක් කෙරෙහිම මිනිස් බලපෑම ලබා දුන්නේ කවුද මිනිස් තත්ත්වයේ උසස් කලේ උසස් බලතලවලට පත් කලේ කවුරුද මිනිසා සතු ඇති සියල්ලම ඔහු අනුන්ගේ යහපත උදෙසා භාවිතා කරන සියල්ලම අල්ලාහගෙන් ලැබුණු දායාදයන් මිනිසා මිහිපිට අපේක්ෂයෙන් ණයගති වන්නේ සිය දෙමාපියවරුන්ට නමුත් ඒ දෙමාපියන්ගේ හදවත් තුළ දරුවන් කෙරෙහි ආදරයක් සෙනෙහසක් ජනිත කළේ කවරෙක්ද මාගේ හදවත තුළ දරුවන් කෙරෙහි සැලකිල්ල පෝෂණය කිරීමේ ආශාව හා කිරිපෙවීමේ ලැදියාව පිරිනැමුවේ කවුරුද දරුවන්ගේ යහපත පිණිස ඕනෑම පරිත්‍යාගයක් කිරීමේ දෙමාපිය සෙනෙහස බීකලේ කවුරුද මේ කරුණු පිළිබඳව මද වශයෙන් සිතා බලන කල්හි මිනිසාගේ පරම ආධාර කරුවා අල්ලාහ බව හොඳින් පැහැදිලි වේ. අල්ලාහ මිනිසාගේ මැවුම් කරුවාය, පෝෂකයාය, ආරක්ෂකයාය, සැබෑ පාලකයාය, අධිරාජ්‍යවරයාය. අල්ලාහගේ තත්ත්වය ඒසා උත්තරීතර දිවියේදී ඔහුට අකීකරු වීමෙන්, ගුණමක වීමෙන්, කරණි කිරීමෙන්, වංචනික වීමෙන් ස්වකීය නායකයාට, පාලකයාට, පෝෂකයාට, ආරක්ෂකයාට, අධිරාජ්‍යයාට හා ආධාරකරුට මොනතරම් ද්‍රෝහිකමක් කරන්නේද? මිනිසා කුෆර් වීමෙන් එනම් දෙවියන් වහන්සේට අවිශ්වාස කිරීමෙන් සරබලධාරී අල්ලාහට කිසියම් හානියක් සිදු කළ හැකිවෙති නොසිතන්න. ඔහුට අල්ප මාත්‍ර හානියක් හෝ කළ හැකි නොවේ. විශ්වත් මණ්ඩලය තුළ අංශ මාත්‍රයක් බඳු වූ මිනිසා සර්ව ලෝකනාථ අල්ලාහට එරෙහිව කවර හානියක් කරන්නද? අතිශය බල සම්පන්න පුරගත්මයකින් නුවද අල්ලාහගේ අසීමිත රාජ්‍යයේ ඉවත් කොටක් දැගත නොහැකි පෘථිවිය, සූර්යයා, චන්ද්‍රයා හා තාරකා වන්බඳු ආකාශ වස්තුන් කුඩා බෝලමේ ගැමිරවන්නේ අල්ලාහගේ අලසකට අවනත වීමෙනි. ඒ තරමට ඔහු බල සම්පන්නය. ඔහුට අවශ්‍ය දෙයක් නැත. ඔහුට දීවට තරම් දෙයක් අපට නැත. අවශ්‍ය වන්ට අවශ්‍ය නොසියල්ලන්ට ජයගේ තරමට ඔහු මුළු මහත් සක්වලටම ස්වාමියාය. මිනිසාගේ කැරලෙන් අල්ලාට සිදු කළ හැකි පාඩුවක් නැත, හානියක් නැත. අනෙක් අතට අල්ලාහට අකීකරු වීමෙන් මිනිසා පරිහානිය කරා ගමන් කරයි, ආත්ම හානියක් සිදු කරගනි. ඔහුට ඉතිරිවන්නේ නින්දාවයි, නිග්‍රහයයි, අවවාදයයි, අවමානයයි, අවඥාවයි. ජීවිතයේ උසස් පරමාර්ථය ඉටු කර ගැනීමට ඒකේ විප්ලවීය පිටුපෑම ඉමහත් බාධාවකි. මෙමදු කරලි කරනකොට කොහෙත්ම සම්මා දිට්ඨිය එනම් සැබෑ දැකීම නොලැබේ. හේතුව නොදකින ඥානයකින් සත්‍ය සොයාගත නොහැකිය. එබන්දෙකුගේ බුද්ධිය ඥානය හා දැනුම නිතර නොමග යන සුළුය. සුවකිය නිර්මාතෘවරයා හඳුනාගත නොහෙන තරමට දැනුම වර්ධවන ඥානයකින් ජීවිතය දීප්තිමත් කරගත නොහේ. එවැන්නෙක් ජීවිතයේ සෑම අංශයකදීම පරාජය දකි. ඔහුගේ සදාචාරාත්මක පෞද්ගලික සමාජික හා පෞල් ජීවිතය ජීවිකා වෘත්තිය කෙටියෙන් මුළුමහා ජීවිතයම අවුල් ජාලාවක් වේ. ඔහු පොළොව මත අවුල් බියවුල් සිදු කරයි. මේ රැකිර වීම අරුන්ගේ අයිතිවාසිකම් වලට පහර දීම, කූර වීම, කැළඹිලි ඇති කිරීම හා විනාශකාරී ක්‍රියාවන්හි නිරත වීම ජනාධිය විසක වශයෙන්ම ඉදිරිපත් වෙයි. ඔහුගේ වැරදි ආකල්ප හා වැරදි ලැබියා ආශාවන්, අපැහැදිලි දර්ශන, වැරදි ඇගැයීම් හා සාපකාරී ක්‍රියාවන් නිසා ඔහුගේ පමණක් නොව ඔහු වටා සිටින්නන්ගේද ජීවිතය අමිහිරි වෙයි. එමදු මිනිසා මිහිපිට සාමය වනසයි. සිසු ජීවිතද විෂකවයි. සිය ස්වාභාවිකත්වයට බලවේගයට හා සම්පත්වලට කළා වූ අපරාධ නිසා මරණින් මතු ජීවිතයේදී වික්ටිකරුවෙක් ලෙස පෙනී සිටි ඔහුගේම අවයවය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත. මොහුගේ මොළය, දෙරෙත්, නාසය හා අත්පායනාදී ශාරීරික අවයවයන් තමන්ට ඒ මිනිසා කළ අපරාධ ගෙනහැර දැක්වමින් ඔහුට දොස් පවරුනු ඇත. ඔහුගේ සිරුරේ සෑම පතකයක්ම අල්ලා හමුවේ ඔහුට විරුද්ධ කරුණු දීපක් කරනු ඇත. යුක්තිය උල්පතෝ අල්ලා ඒ මිනිසාට දිය යුතු උපරිම දඩුවම පිළිගමල් සේය. කුෆර් භවයේ නින්දනීය උපාකයයි ඒ එලෝ මෙලෝ දෙලෝ ජීවිතය මුළුමනින්ම අසාර්ථක කරවීමට කුෆර් භව මඟ පාදන්නේ. මෙතෙක් කුෆර් භව නිසා සිදුවන අල්ටු පල විපාකයන් ගැන සාකච්ඡා කළෙමු. එනම් දෙවන් වහන්සේ ගැන කරන අවිශ්වාසය නිසා සිදුවන අයුතු පල විපාක ගැන සාකච්ඡා කළෙමු. දැන් ඉස්ලාමයෙන් ඇතිවන ආශිර්වාදයන් ගැන මතක් විමසා බලමු. අපවට ඇති ලෝකයේ මෙන්ම අපගේ කුඩා රාජධානී එනම් ශරීරයේ අප්‍රමාණ වූ පැහැදිලි දීවමය බලවේගයක් බලවේගයෙන්ද දැකගත හැකිය. වෙනස් කළ නොහෙන න්‍යාය ධර්මයක් අනුව අනුප්‍රමේය පිළිවෙලකින් නොනවතී ක්‍රියාත්මක වන්නා වූ මේ මා සක්වලද අපට පෙනේ. මෙයින් එහි සැලසුම්කරු වූ, මැවුම්කරු වූ, පාලක හා ආරක්ෂකයා වූ අල්ලාගේ සර්ව ශක්තියත් ඉමක් නිමක් නැති සර්ව බලධාරීවා සියල්ල එකිනෙකට සම්බන්ධ කරන අසීමිත බලයත් ඔහුගේ දැනුම හා නුවණත් විදහා දැක්වේ. ඔහුගේ නුවණ සර්ව සම්පූර්ණ වේ. ඔහුට අකීකරු වීමට තරම් සක්වල කිසිවක් එළිපෙර නැත. අන් සියල්ලක් මෙන්ම මිනිසාගේ පරම ස්වභාවය වන්නේ අල්ලාට කීකරු වීමය. කෙසේ හෝ නොදනුවත් නොවේ මිනිසා දිනෙන් දින අල්ලාට අවනත වෙමින් සිටි. මේ න්‍යාය ධර්මයට පිටපායන මොහොතේ මිනිසා මරණය හා විනාශය දකි. අපේ දිනදා දකින්නේ ස්වභාව ධර්මයේ න්‍යායක් එයයි. දැනුම ලබා ගැනීමේ හා සිටීමේ හැකියාවත්, හරිවැරදි තෝරා බේරා විනිශ්චය කර ගැනීමේ හැකියාවත් මිනිසාට පිරිනමූ අල්ලා අදිස්ථාන බලය හා ක්‍රියාපිළිවෙල සකස් කර ගැනීම පිණිස මොහොත ප්‍රමාණවත් තරම් විදහසද දී ඇත. මිනිසාගේ සැබෑ විභාගයේ පැවැත්වෙන්නේ මේ විදහස තුළිනි. දැනුම, නුවණ, හොඳරක තෝරා බේරා ගැනීමේ ශක්තිය, අදිස්ථාන බලය හා ක්‍රියාපිළිවෙල ජනාධි සියල්ල විභාගයට ලක් කෙරේ. මේ විභාගයේදී මිනිසාට නිශ්චිත ක්‍රමයක් පිළිපදිනු මිස් බලලු කෙරේ. එසේ බලලු කෙරේ නම් විභාගයේ පරමාර්ථය වියවර්ත වී යන බැවිනි. විභාගයේ පරමාර්ථය ව්‍යර්ථ වී යන බැවිනි. පරීක්ෂණයකදී කිසියම් ප්‍රශ්න පත්‍රයකට නිශ්චිත පිළිතුරක් ලියන මෙන් බල කෙරේ නම් ඒ පරීක්ෂණයෙන් පලක් නැත. ඔබගේ දැනුම් තීරුම් පමණින් නිදහසේ පිළිතුර සැපීමට අවසර ලැබුණේ නම් නිසියාකාර පරීක්ෂණයක් වේ. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබ සමත් වනු ඇත. එයින් ඔබේ මතු දියුණුව දිසා මඟ පෑදේ. ඔබේ පිළිතුරු වැරදි සහගත නම් ඔබ විභාගයෙන් අසමත් වනු ඇත. එයින් ඔබේ මතු දියුණුව ඇනහිටිනු ඇත. මිනිසා මූලු දැන ලෞකික තත්ත්වයද මේ හා සමානය. අල්ලා අධිෂ්ඨාන බලය හා ක්‍රියා කිරීමේ ශක්තිය මිනිසාට පිරිනමමින් ජීවිතයේ කැමති මාර්ගයක් පිළිපැදීමට නිදහසදී ඇත. මොහුට සිය අභිමතය පරිදි ඉස්ලාමය හා කුෆර් බව තෝරාගත හැකිය. දැන් මෙසේ සලකා බලමු. තමන්ගේ ස්වභාවය හෝ විශ්වයේ ස්වභාවය තේරුම් ගත නොහෙන පුද්ගලයේ සිටි ස්වකීය සැබෑ ස්වාමියා කවරෙකුදැයි හඳුනා නොගත් මොහු ඒ ස්වාමියාගේ මහිමේ දරදනි අකීකරු වෙමින් පෙරලි කරමින් සිය නිදහස වරදවා මෙහෙවයි. මේ නිසා සිය විභාගයේදී දැනුම නුවණ හා යුතුකම ආගේ ස්වභාවයන්ගෙන් අසමත් වේ. අප කලින් සඳහන් කළ තත්ත්වයට වඩා යමක් මොහුට අත් නොවේ. අනෙක් අතට සිසු මිනිසෙක් විභාගයෙන් විශිෂ්ට සමර්ථයක් ලබයි. සිය දැනුම හා බුද්ධිය නිවැරදි ලෙස උපයෝගීකොට ස්වකීය නිර්මාතෘවරයා කවරෙකු දෙයි දැනහැඳිනගෙන අදහයි. කිසි බලපෑමකින් තොරව අල්ලාහට අවනත ඍජු මාර්ගය තෝරා ගනි. හොඳ නරක විනිශ්චය කිරීමේ කර ගැනීමේදී වැරදි නොකරයි. වරදට බර වූ නැතිව පැවතියත් සුවය ලෙස නිසි පැත්තම ගනි. සුවකය ස්වභාවය හඳුනා ගනි. අල්ලාහ හඳුනා ගනි. අල්ලාහගේ ආඥාවන්ට පිටුපෑම නිදහස තිබියදී මෝගේ අලසකට අවනත වීමට අදිරන් කරගනි. මෝසිය දැනුම යදවීය. දෙනතින් සැබෑව දිතීය. දෙකලින් සත්‍ය ශ්‍රවණය කළේය. මනසින් නිසි තීරණය ගත්තේය. සත්‍ය පිළිගැනීමට හදපත්වෙන්න හිතාගත්තේය. මොහු සත්‍ය තෝරාගත්තේය. සැබෑව දුටුවේය. හිතා කැමැත්තෙන් හා සතුටින් සිය නායකයා වූ ස්වාමියා වූ අල්ලාහට කැපවීය. මොහු බුද්ධිමත්ය. සත්‍ය ගරුකය, යුක්ති ගරුකය. හේතුව මොහු අඳුර හැර එළිය තෝරාගත්තේය. එළිය දුටු පසු සිය කැමැත්තෙන්ම සත්‍යයට කීකරුව සිටි. මොහු සත්‍ය ගවේෂකයෙකු පමණක් නොව ඒ අවබෝධ කරගත්තා වූ ඊට නමුදින්නා වූ කෙනෙකු බව ඔහුගේ හැසිරීමෙන් ඔප්පු වේ. සැබවින්ම ඔහු ඍජු මාර්ගයේ සිටි. එවැන්නේ මෙලොව පමණක් නොව එළොවෙහි දීද ජයගනී. දැනුම හා ක්‍රියාව පිළිබඳ වූ සෑම ශ්‍රේෂ්ඨකෙදීම මෙබඳු මිනිසා නිසිමග තෝරා ගනි. අල්ලාගේ පරම ගුණාංගයන් සමග අල්ලා ගැන අවබෝධයක් ලබාගත් මිනිසා සත්‍යයේ ආරම්භය මෙන්ම අවසානයද දකි. මුල් පියවර නිසිසේ පිහිටෝ බැවින් හා තමන් යන ගමන් දිසාව හා ගමනාන්තය නිශ්චිතව දැනගත් බැවින් කිසිම ක්‍රමයකින් මොහු නොමග යැවිය නොහැකිය. දර්ශනාත්මකව සිතා විශ්වයේ රහස් වටා ගැන්මට පෙළඹේ. සබාධානයේ ගුප්ත රහස් වැදීමට වෑයම් කරයි. එහෙත් කුෆර් බවින්යුත් දර්ශනවාදියා මෙන් සැකේ පස්ලෙන් තුළ පැටලි කොටුවන්නේ නැත. දිව්‍යාලෝකයෙන් දිලිසෙන දිව්‍යමය මාවත දිගේ ඔහු තමන සෑම පියවරක්ම නිසි දිසාවට එල්ලවේ. විද්‍යාත්මක වශයෙන් සබා ධර්මයේ න්‍යායයන් පිළිබඳව දැන ගැනීමට උත්සාහ ගනි. නීවිත වසන් වී ඇති සම්පත් හෙළි දක්වයි. නීවිත මෙන්ම මිනිසි සතන් තුළ සැඟවී පවත්න සියලු ශක්තියන් ගැන මනුෂ්‍යත්වය යහපත් වේස විමසා දැනගනි. ආකාශ වස්තු සියල්ල ගවේෂණ කරයි. ඒ ගැන දැනුමක් ලබා ගනි. ඒ දැනුම මේ සංගතිය යහපත් දෙසා යොදවයි. අල්ලාහ පිළිබඳව ඇති දැනුම නිසා සෑම අවස්ථාවකදීම විද්‍යාව හා විද්‍යාත්මක ක්‍රම විනාශකාරී ලෙස වරදවා යොදා ගන්නා ක්‍රියාවෙන් වැළකී සිටී. තමන් ඒ සියල්ලකම ස්වාමියායයි නොසිතයි. සබා දහම ජයගත් බවට උදම් වැනීම හෝ දිව්‍ය බලය සතු කරගත් බවට උඩගුවීම හෝ නොකරයි. විද්‍යාඥානේ ගුරුලෝම පෙරලීමේ ආශාවෙන් වූ මිනිස් වර්ගය නතු කර ගැනීමේ බලලෝභයෙන් නොපෙළේ. හොඳින් හෝ නරකින් යුක්තියෙන් හෝ ශක්තියෙන් තම ආධිපත්‍ය තහවුරු කිරීමට එමගින් ආත්ම වංචාවක් කර ගැනීමට හෝ ඉදිරිපත් නොවේ. එවන් වැරදි අදහස් මුස්ලිම් විද්‍යාඥයෙකුට පහළ නොවේ. ඊට ගොදුරු වන්නේ ශාස්ත්‍රීය විද්‍යාඥයා පමණි. මොහු මුළු මිනිස් සංහතියම විනාශය කරා ගැටුවේයි. නූතන මිනිසාට සිදුව ඇත්තේ මෙබඳු සාධකයකට මූල පෑමටයි. ආචාර්ය ජෝත් මෙසේ පවසයි. විද්‍යාව අපට දෙවිවරුන්ගේ බලය ලබා දී ඇත. එහෙත් අපය පරිහරණය කරන්නේ පාසල් සිසුන්ගා මලේච්ඡන් මිලි පතල දාර්ශනිකයෝ දාර්ශනිකයෙකු බර්ට්‍රන් රසල් මෙසේ සඳහන් කරයි. විස්තරාත්මකව පවසනවා නම් අපි එක්තරා බලවත් තරගයකට මැදිව සිටිමු. මේ තරගය පවතින්නේ මිනිස් කුසලතාවයන් හා ඒවායේ ප්‍රතිඵල සම්බන්ධවයි. කුසලතාවයන් මගින් මුලාව හා කුසලතාවයන්ගේ වර්ධනය මගින් අයහපත කරා ගමන් ගනිමින් සිටිමු. මිනිස් වර්ගය මේතා ගැලවී සිටියේ දුගතම හා අදක්ෂභාවය හේතුවෙනි. එහෙත් දැනුම හා අදක්ෂ බව මුලාව හා සම්බන්ධ වීමෙන් පසු මිනිස් සංගතියේ ප්‍රයත්න ආවිනිශ්චිත තත්ත්වයක පවතී. දැනුම වූ කලී බලයකි. එය යහපත මෙන්ම අයහපත සිදු කිරීම තරම් බලවත්ය. දැනුමට සමානුපාතිකව මිනිස් නුවණද නොවැඩේ නම් දැනුමේ වර්ධනය හා සමගම දුකේ වර්ධනය සිදුවේ. එය ඉම්පැක්ට් ඔෆ් සයන්ස් ඔන් සොසයිටි නැමති කෘතියේ 120 වෙනි හා 121 වෙනි පිටුවල සඳහන් වේ. තවත් සුපතල චින්තකයෙකුගේ අදහස නම් විහඟුන්මෙන් ප්‍රයාසර කිරීමටත් මසුන්මෙන් දියේ පිහිනීමටත් අපට උගන්වනු ලැබේ. ඒ පොළොව මත ජීවත් වන්නේ කෙසේදයි තාමත් නොදැන සිටිමු. මෙය කවුන්ට් ඇටැක් ෆ්‍රොම් ද ඊස්ට් නැවති කෘතියේ 28 වෙනි පිටුවේ සඳහන් වේ. අනෙක් අතට මුස්ලිම් විද්‍යාඥයෙකු හැසිරෙන්නේ මීට ඉදුරා වෙනස් ආකාරයේ. ඔහු විද්‍යාලෝකයේ තුලට වැඩි වැඩියෙන්ම පිවිසෙත්ම අල්ලාහ් කෙරෙහි ඔහුගේ භක්තියද වැඩි වී කෘතගුණ දැක්වීම පිණිස අල්ලාහ් හමුවේ නිරසනමයි. ශෝකේ ස්වාමියා තමන්ට උසස් බලයක් හා දැනුමක් ලබා දී ඇතැයි යන විශ්වාසය යුතුව ඒවා තමන්ගේ මිනිස් වර්ගයාගේ යහපත පිණිස යෙදවීමට අරිතන් කරගනි. අහංකාරය වෙනුවට නිහතමානී බව ඇතිවේ. බලපුළුවන්කාරකම් වෙනුවට මෙනි සංඝාතියට සේවය කිරීමේ බලවත් ආශාවක් ඇතිවේ. මොහුගේ නිදහස සීමාව නොයෙක් වූයි. සදාචාර ධර්මය හා දිව්‍ය වචනයන්ගෙන් ඔහුට මඟ පෙන්වීම සිදුවේ. මෙසේ ඔහුට ඇති විද්‍යාඥානය විනාශය හේතුවක් වනවා වෙනුවට මෙනි සංඝාතිය සුභසිත හා සදාචාරයේ පුනර්ජීවයට සාධකයක් වනු ඇත. තමන්තම හිමි වූ දස්කම් හා ආශිරි වෙනුවෙන් තම ස්වාමියා වූ අල්ලාහට මිනිසා තුතිපුරන්නේ මේ අයිරි. මෙලෙසින්ම ආර්ථ ශාස්ත්‍රය, දේශපාලනය, නීතිය හා සෙසු කලාත්මක හා විද්‍යාත්මක අංශයන්හි පර්යේෂණ හා ගවේෂණය කිරීමේදීත් මුස්ලිම් කිසිසේ කාසිර් කෙනෙකුට පහත් නොවේ. එනමුත් මේ දෙදෙනගේ දෘෂ්ටි කෝණවල හා පසුව ක්‍රියාකලාපයන් ගීද විශාල වෙනසක් පවතී. මුස්ලිමෙක් සෑම සිත් සතරක්ම නිසි දෘෂ්ටියකින් හා නියම පරමාර්ථයකින් යුතුව හදාරයි. අවසානයේදී නිසි නිගමනයකටද බසි. ඉතිහාසය සම්බන්ධයෙන්
මුස්ලිම් ඉතිහාසඥ මිනිසාගේ පුරාතන අත්දැකීම් වලින් නිසි පාඩම් ලබා දෙයි. ශිෂ්ටාචාරයේ උන්නතියට හා අවනතියට හේතු සැබෑ කරුණු සොයාගනි. අතීත පාඩම් වලින් යහපතක් සලසා ගනිමින් ජාතින්ගේ වැටීමට හා අවනතියට හේතු වූ වැරදි වලින් ගැලවී සිටි. දේශපාලනයේ වශයෙන් මුස්ලිම් පාලකගේ පරමාර්ථය වන්නේ සාමය, සහෝදරත්වය, නීතිය හා යහපත් බව පවත්නා රජයක් පිළිදවීමයි. රාජ්‍ය බලය අල්ලාගෙන් පැවරුණු උතුම් වාක්‍යවත් ලෙස සලකයි. එබඳු රාජ්‍යයක මිනිසා මිනිසාගේ සහෝදරයාය. මිනිස්කමට ගරු කෙරේ සූරාචාරයක් නැත, වහල් භාවයක් දක්වට නැත. මිනිස් අයිතිවාසිකම් උතුම් කොට සැලකේ. ආරක්ෂාවේ අධිකරණ සම්බන්ධයෙන් මුස්ලිම් නීති දීපිට අධිකරණ සම්බන්ධයෙන් මුස්ලිම් නීති වේදිකාවේ ප්‍රයත්නය වන්නේ යුක්තිගරුක නීතියක් බිහිකිරීම හා එයින් සියල්ලන්ගේම වෙහෙසින් දුපලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය. කවුරු තමන්ට හිමි කොටස ලබා ගැනීමටත් කිසිවෙකුට අයිතියක් හෝ අතවරයක් අවහිරයක් ඇති නොවීමටත් වගබලා ගනි. ඔහු නීතියට ගරු කරයි, අනුන් ලවා ගරු කරවයි. නීතිය යුක්ති සහගතව මනාව සාධාරණ ලෙස යොදවා ගැනීමට වගබලා ගනි. මුස්ලිමෙකුගේ සදාචාරාත්මක ජීවිතය උකලි නිතරම අල්ලාහ් කෙරෙහි බය, භක්තිය, සත්‍යගරුක හා අවංකභාවයෙන් සමන්විත වේ. මොහු මිහි පිට ජීවත් වන්නේ සියල්ලකම ස්වාමියා අල්ලාහ් පමණක් බව අදහමිනි. තමන්ට හා අනුන්ට ලැබී ඇති සියල්ලම අල්ලාහ්ගේ දායාදයන් බව, දිනුරියන් බව තරේම අදහයි. තමන්ට හිමි කිසියම් බලයක් ඇතනම් ඒ අල්ලාහ්ගෙන් ලැබුණු වගකීමක් ලෙස සලකයි. තමන්ට ලැබී ඇති නිදහස අල්ලාහ්ගේ මනාපයට අනුකූලව මිස අයිතු වන්දමින් නොයදී විසිය බව අදහයි. කිසියම් දිනක තමන් ආපසු අල්ලාහ් වෙත යන බව, ස්වකීය ජීවිතය පිළිබඳව අල්ලාහ්ට සවිස්තර වශයෙන් උත්තර ඉදිරිපත් කළ යුතු බවත් නිරතුරුව සිහි තබා ගනි. මෙබඳු වගකීමෙන් යුතු හැඟීම් මනසේ සෑම විටකම තහවුරු පවති. මොහු කිසිසේත් නොසැලකිලිමත් වගකීමෙන් තොරව හැසිරෙන්නේ නොවේ. මෙබඳු මානසික තත්ත්වයක් සහිතව ජීවත් වන මිනිසෙකුගේ විශිෂ්ට සදාචාරාත්මක ජීවිතය ගැන සිතා බලන්න. මොහුගේ ජීවිතය පවිත්‍රය, සිල්වත්ය, දයාබරය, පරහිතකාමී. මොහු මිනිස් සංඝතයට ආශිර්වාදයේ. මොහුගේ සිතුවිලි දුර්ගුණවලින් දූෂිත නොවේ. වරද දැකීමෙන්, වරදන සවන් දීමෙන්, වරද කිරීමෙන් මොහු වැළකී සිටි. දිවරක කරමි, කිසි විටක මුසාවක් නොගදයි. සාධාරණ හා සම්මා වායාමයෙන්, එනම් යහපත් වෑයමෙන් ජීවලෝපාය සලසා ගනි. සූරාකෑමෙන් හෝ අයිතියෙන් ඉපැයූ, එනම් හරාම් වූ, අකට වූ ආහාරයේ බුදිනවාට වඩා සාගිරින් පසුවීම අගය කරයි. අනුන් පිළිමේ හෝ අනුන්ගේ ජීවිත විනාශ කිරීමේ කටයුතුවල නොයේදී බොහෝ යහපත් භවයේ ප්‍රතිමූර්තියකි, උතුම් භවයේ සංකේතයකි. ආත්ම පරිත්‍යාගයේ නුවද සාධාරණ රැකීමට වෙන්නේ සියලු අසාධාරණකම් බෙදගොල් කරයි. කාරදුන් කම්කටුන් හමුවේ වුවත් සත්‍ය දෙසා එළිතරව ඉදිරිපත් වේ. බොහෝ ජයගන්නේය. ඒ වළක්වාලීමට මෙහිදට ජගතෙක් නැත. මොහු අතිශය සම්මානනීය වන්නේය, ගෞරවනීය වන්නේය. මෙහිලා මොහු අභිබවන්නට තරම් කෙනෙක් නැත. සර්වබලධාරීවද, සක්වලාධිපතිවද අල්ලා හමුවේ විනා අන් කිසිවක් හමුවේ හිස වෙන වූ අත නොපෑ වූ ජයනුප කරා කිසිදාක නින්දාවක්, නිග්‍රහයක්, ආඥාවක් වූ අපවාදයක් ළඟා නොවේ. බොහෝ අතිශයින් බල සම්පන්නේ, කාර්යශීලීය. බොහෝ බියවන්නේ අල්ලාහට පමණි, අන් කිසිවකට නොවේ. උදව් පතන්නේ අල්ලාහගෙනි, අන් කිසිවකගේ නොවේ. මේ නිසා මොහොත වඩා බලවතුන් සිටිය නොහැකිය. රජු මාවත දිගේ ගමන් කරන මොහු එයින් වලකාලිය හැක්කේ කවරෙකුටද? මොහුගේ ඊමානයේ නැවති භක්තිය විරදී ගැන්මට තරම් ප්‍රමාණවත් ධනයක් තිබේද? මොහුගේ හෘද සාක්ෂිය වෙනස් කරවිය හැකි බලයක් ඇද්ද? මොහුගේ හැසිරීමට බලපෑ බලය කුමක්ද? මොහු අග්‍රතම ධන කුවේරයාය.
සාමු සෑහීමට පත්තු තෘප්තිමත්තු ජීවිතයක් ගත කරන බැවින් මොහුට වඩා පෝසත්වෝ නිදහස් කෙනෙකු සිටිය නොහේ. මොහු හැඟීම් වලට වහල් නැත, කෑදර නැත, තණ්හාදික නැත, මනාව හා අවංක ලෙස උපයාගත් ධනය සෑහීමට පත්වේ. අනිසි ලෙස ඉපයනු ධනය දෙස නැත් නොහෙලයි, අත නොගසයි. මොහුගේ සිතේ පහන් බව සාමය හා තෘප්තිය පිරී පවති. ඊට වඩා අදනා සම්පතක් තවත් ඇද්ද? මොහු කාගේ ගෞරවයට ජනප්‍රියත්වයට හා ආදරයට ලක්වේ? මොහු දානශීලීය, පරහිතකාමීය, පරෝපකාරීය. මේ නිසා මොහුට වඩා ගරු කටයුතු අයකු වෙනු නැත. මිනිසුන්ටත් අන් සියල්ලටත් යුක්තිය ඉටු කරයි. සිය යුතුකම අවංකව ඉටු කරයි. අනුන්ගේ යහපත පිණිස විශ්වාසදායක ක්‍රියා කරයි. මේ නිසා කාගේ සිත් මොහු කරා නිතින් ඇදීයයි. එබැවින් කවුරු මොහුට කැමැත්තෝය, මොහු ඉතා විශ්වාසවන්ත වූ සම්මානනීය වූ තැනැත්තාය. තමන්ට පැවර යුතුකම මිනිස යුතු කරන බැවිලු යුක්තියට සාධාරණත්වයට එකඟව ක්‍රියා කරන බැවිලු මොහුට වඩා විශ්වාසවන්තයෙක් වෙල නැත. වචනේ පමණින් මොහු සත්‍ය ගරුකය, ගනුදුනු වලති ඍජුය, අවංකය. අල්ලා සදා දර්ශනීය හා සදා පරිශාකාරී බැවින් සෝකීය සෑම කටයුත්තකදීම අවංකය, යුක්ති ගරුකය. මෙවැන්නෙකුගේ ගුණදහම වැනීමට වදන්නට මොහු කෙරේ විශ්වාසය නොතැබිය හැක්කේ මක් නිසාද? මුස්ලිමෙකුගේ ජීවිතය හා චර්යාව එබඳු නොවේද? මුස්ලිමෙකුගේ නියම චර්යාව වටහා ගතහොත් ඔහුට රැගෑපත් වූ, යටහත් පහත් වූ, වහල් වූ ජීවිතයක් ගත කළ නොහැකි බව පැහැදිලි වේ. මොහු කවදත් අනුන් අභිවා සිටිය යුතුය. මෙහි පිට කිසිම බලයක් මගින් මොහු පරාජය කළ නොහැකිය. ඊට හේතුව කිසිම මායාවක්, මන්ත්‍ර බලයක්, වශීකරණයක් බඳු ගුරුකමකින් ජයගත නොහැකි පමණට ඉස්ලාමයෙන් මොහු තුළ විශිෂ්ට ගතිගුණ වගා කොට තිබීමයි. මේ මහා පොළොව මත ගෞරවාන්විත සම්මානනීය ජීවිතයක් ගත කළාට පසු මිනිසා සූකීය නෞකාරයා වූ අල්ලා වෙතට ආපසු යයිතිය. සිය යුතුකම් මිනිසේ ඉටු කළ නිසාත්, මෙලොවෙහි උපන් හේතුව ජයග්‍රහයි වලිම කළ නිසාත්, දීප විභාගයේ සාර්ථකව සමත් වූ බැවිරු මොහුට අල්ලාගේ අගන ආශිර්වාද හිමිවේ. මොහුගේ මෙලෝ දිවියද සරුවිය, මරින් මතු මෙලෝ දිවියද සාමය සතුට පිරුණේ වේ. ඉස්ලාමියන් එයයි. මිනිසාගේ ස්වභාවික ධර්මයයි. කිසිම මිනිසෙකුට හෝ සම්බන්ධ නැති, කාලයකට හෝ දේශයකට සීමා නැති ආගමයි. මෙය මිනිසාගේ ආගම වේ, භෞතික මාර්ගයයි. සෑම යුගයකදීම, සෑම රටකදීම, සෑම මිනිසුන් අතරම අල්ලාගෙනටත් සත්‍ය ලැබී දනෝ. මේ දහම විශ්වාස කළහ, මේ දහම පිළිගත්ත, මේ දහම අනුව ජීවත් වූහ ඉස්ලාමයයි හඳුන්වා ගත්තත්, තම බසින් අන් නමකින් හඳුනා ගත්තත්, නම කවරක වුවත්, ඒ අදහස කවරක් වුවත්, ඒ කවුරුත් ඉස්ලාම් වෙති. හිතවත් ප්‍රයෝජනීය, අද අප ඔබ සම සමග ඉස්ලාම්හි තේරුම කුවත් යන මාතෘකාවටදී අපි සාකච්ඡා කෙරෙමු. ඉස්ලාම් දහම ගැන වැඩ විස්තර දැනගැනීම සඳහා සෞදි අරාබියේ අල්කසීමි මුරේදා නගරේ පිහිටි ජාත්‍යන්තර ඉස්ලාමීය අධ්‍යාපනික ආයතනය වෙත අප හමුවීමට පැමිණෝ දුරකථන අංක 3249890 වෙත අප ඇමතීමෙන් හෝ ජපල් පෙට්ටිය 142 මුරේදා යන පරිසරයට ලිවීමෙන් ඔබ සැමට සාහිව පිණිස අපි සදා එකමති වෙන්නු අල්ලාගේ නාමයෙන් වැඳී සිටින්නෙමු. සිංහල, ඉංග්‍රීසි, දෙමළ ඇතුළු සෑම ජාත්‍යන්තර භාෂාවකින් ඉස්ලාම් ධර්මය ගැන විවිධ මාතෘකා යටතේ පළ වී තිබෙන ඉතා වටිනා පොත්, පත්‍රිකා, සංග්‍රහ, වීඩියෝ පටි හා කැසට් පටි අප ඔබ සමඟ ඉන්ෂාල්ලා නොමිලේ සපයල්ලි වූ.
ශ්‍රී ලංකාවේදී නම් කොළඹ නමේ දෙමටකොට පාරේ දොම්බර 77 ජනධර්ම පිහිටි ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී කාර්යාලයේ සොහොයුරන් ඔබ සම වෙනුවෙන් සායම සඳහා ඉදිරිපත් වී සිටි දුරකථනයේ කතා කරනවා නම් 96.03.0 හෝ 92.76.0 මෙන්න කොළඹ හයි වලස්සේ රෝහි පාරේ 15 ධර්ම ස්ථානයේ පිහිටි ඉස්ලාමී අධ්‍යාපන ආයතනයේ ඉස්ලාමී අධ්‍යාපන ආයතනයේ ඔබ සැම වෙනුවෙන් සහාය සඳහා සිටි දෙලිෆෝනේ දුරකථනයෙන් කතා කරනවා නම් 98.66.66.0 ඉතින් සොයන සොයරිය තවත් මෙවන් ඉස්ලාමීය දැනුවරණ වැදගත් වැඩසටහනකින් ඔබ සැම නැවත හමුවෙති. අස්සලාමු අලයිකුම්. උතුම් වූ ඉස්ලාමීය ආශිර්වාදයෙන් ඔබ සැම වෙත පිළිගනිමි. ඔබ සැමගෙන් අදට සමුගන්නවා ඔබ සැමගේ සොයුරු මොහම්මද් ශරීෆ් අබු රයාන්.
تسجيلات خالد بن الوليد الإسلامية السلي شارع هارون الرشيد الرياض 3-2-4-1-0-6-1-5 فاكس 2-4-1-0-5-9-5 خالد بن الوليد إسلاميك ريكوردينج السلي هارون رشيد ستريت تليفون نمبر 2-4-1-0-6-1-5 فاكس 2-4-1-0-5-9-5 رياض سعودي عرب